ස්පර්ශ ආයතනයට සමගානුව මනස උපදින චේතනා ස්පර්ශ ආයතන හයට අයිති නැහැ. මනස මහටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකලා කර්මක්ෂය කරලා අභිසංකරණ සංඛාරිය අනිත්‍ය දැකලා ප්‍රයෝග අභිසංකාරිය අනිත්‍ය දැකලා අර සංකත අභිසංකත ධර්මයේ අනිත්‍යත් වෙන මට්ටමට කටයුතු කරනවා වෙන කාරණා. මොකද දැන් ඇහැට පෙනෙන දේම හුටට බලන්න මේ සිද්ධිය වෙන නැද්ද කියලා දැන් අපි ගත්තොත් ඇහැට පෙනෙන දේ මේ රූප සටහන දකිනකොටම මොබයිල් එකක් ටෙලිෆෝන් එකක් කියලා අදහස එනවා. අපි තුල ඇති වෙන අදහස කියලා අපි දන්නේ අපි ඒ අදහස මේකට වැදලා තියෙනවා. ඒක අපිට හම්බ වෙනවා අපි කියපු දෙමළ භාෂාව කතා කරන, ඉංග්‍රීසි භාෂාව කතා කරන, සිංහල භාෂාව කතා කරන, ප්‍රංශ භාෂාව මේ වගේ භාෂා කීපයක් කතා කරන කෙනෙකුට මේ රූපය පෙන්වුවොත් එයාගේ හිතේ මොන වගේ අදහස් ටිකක් එයිද? අපිට වුණ දුරකතනය කියන අදහසයි. අපි හිතන්නේ මේ වත්ත දුරකතනය කියලා. ඉංග්‍රීසි දන්න කෙනාට ටෙලිෆෝන් එක නැත්නම් මොබයිල් එක කියන අදහසක් තියෙනවා. එයා හිතන්නේ මේක මොබයිල්. හැබැයි එයාට අපි දුරකතනය කිව්වට දන්නේ නැහැ. සීගල කෙනෙකුට මොබයිල් එක කිව්වොත් තමයි දන්නේ. ජර්මන් භාෂාව කතා කරන කෙනාට මේක දකින්නකොට තව අදහසක් කියනවා. දෙමළ භාෂාව දන්න කෙනාට මේ අදහස දකින්නකොට තව අදහසක් කියනවා. කෙනා කෙනාගේ මනසේ තියෙන ගති විවිධයි කියන එක පේනවා. පෙනෙන අරමුණ එකමයි, දැනගත්ත භාෂාව වෙනස්. හැබැයි ඔක්කොම කෙනා කෙනාගේ භාෂාවෙන් මනසේ ඇති වුනේ කියන එක දන්නවා. ඒ මනසේ ඇති වෙන ගති ආපෝ මේකට බැඳලා තියෙනවා. එහෙනම් මට මේක දුරකථනය වෙලා අනිත් කෙනාට මේක මොබයිල් එක වෙලා මේ වස්තුව තේරෙන්නේ. එතකොට ඒ වගේ දැන් සරහා තියෙන දේ දකින්නකොට දොර කියන අදහස එනවා. නමුත් පෙනෙන වස්තුව වෙන මේක දොර කියන අදහස තමතුල උපන්නේ කියන එක දෙකක් මෙතන තියෙනවා කියන එක පේන්නේ නැහැ. අපිට ශනිකව පේන්නේ බාහිර වස්තුව දොරයි කියලා. ඔගොල්ලෝ බාහිර වස්තුව දොරයි කියලා දකින්නකොට දැන් ඔන්න පෙනෙනවා කියන ටික සංගත සංකාර අධි සංගත සංකාර හේතු ප්‍රත්‍යයෙන් හටගත සහ විපාක මට්ටම ඇහැ විකේත සංගත චක්කු සම්පස්සේ පිටින් උපන්තික විපාක අධි සංගත ඒක දකින්නොත් එක්කම දොර කියන අදහස පහළ වෙනවා. චේතනාව මේ චේතනාව හටගත්ත පමණකින් කර්ම රැස්ුනෙත් නැහැ, කර්ම ෂේවෙත් නැහැ. දැන් අවශ්‍ය මෙතන විද්‍යාව සහ අවිද්‍යාව. ඇස් ඉදිරි පිටට ආපු රූපයේ සැබෑවින්ම චිත්‍ර මාත්‍රයක් රූපයක් ඒක දකිනකොටම දොර කියන අදහස සිහි වුණා නේද කියන කාරණාව ඇත්ත ඇති හැටි දැක්කෝ. ඉබේම මේ චේතනාවට කියනවා මොකද්ද? ප්‍රයෝග අභිසංකාරය කියලා. මේ ඇත්ත දැක්කේ නැත්තම් මේ චේතනාවටම කියනවා අභිසංකරණ ප්‍රසංකාර කියලා. මොකද එතකොට එතකොට දෙකක් වෙනවා. මේ හිතේ තියෙන අදහස දොර කියන මේ චේතනාව අපි අර වස්තුවට ගැට ගහලා ඉන්නේ. එතකොට බාහිර ඕගලන්ට ගෙවල් දොරවල් රන් රිදි මුතු මැණික් දුව දරුවෝ යම්තාක් දේවල් දැකලා සතුටු වෙන්න හෝ දුක් වෙන්න පුළුවන් නම් ඒ තාක් ඕගොල්ලෝ දකින්න මොකක්ද? අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ ඉන්නේ කියලා. අවිද්‍යාව ඇතුලේ ඉන්න කෙනාට මේ ද්‍රව්‍ය කාරණා හම්බ වෙනවා, එයා සතුට වෙනවා වෙන්න පුළුවන්. සතුට වෙනවා වෙන්න පුළුවන්. එතකොට කකුලව ලිපේ ගින්දර මුලවට නිකන් දියදැටිය සෙල්ලම් කරනවා වගේ තමයි. සසර දුකට ජීවිත අවස්ථාව උදා වෙනකන් සතුටේ ඉන්නේ. ඒ නිසා කාමයේ නිසා ඇති වෙන සැප බුදුහාමුදුරෝ දේශනා කළේ කුෂ්ඨ රෝගියා කුස්තරෝගී කුස්තය කනකොට ඇති වෙන සටහනක් කියනවා. ඒ වගේ ත්‍රිගුතුනේ එක කාරණාවක් දකින්න මේක විහිළුවක් කරන තැනකුත් නෙමෙයි. පුදුමාකාර වටින අවස්ථාවක් මෙතන තියෙන්නේ. මේ සම්මාදිටිය ඇත්ත දකින්න. එතකොට අනිමිත්ත අපනිත සුඤ්ඤත ගතියක් මානසේ හදලා ඇහැකනේ ඉදිරි පිටට පැමිණෙන අරමුණු ටික ආරම්භය චේතනා පහළ කරගෙන ඇත්ත ඇති හැටි දන්නේ නැතුව ඒ චේතනා භෞතික නැත්තම් පුරාණ විපාකයට බැඳහම අපිට දේවල් කාරණා නිර්මාණය වෙයි සතුට වෙන්න පුළුවන් වෙයි දුවා ධර්මංගෙන් ගෙවල් දොරවල් වලින් සතුට වෙන්න පුළුවන් වෙයි හැබැයි මේ සතුට වගේම ඒ හැම ඉදිකට තුඩක් ගන්න ජරා මරණ දුක දෙවිලා තියෙනවා කියන එක අමතක කරන්න එපා ඇයි අපි කර්ම රැස් කරගෙනයි ජරා මරණ දුකට යන කර්ම මත පිටුලා ඉඳගෙනයි මේ සතුට වෙන්නේ ඒ නිසා මේ සතුටට මේ සැපයට උදාදුත් මේ සැපයක් කියන්නේ ඒතන් සන්තන් ඒතන් පනිතන් යතිතන් සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදී පටි නිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානති ඒතන් සන්තන් ඒතන් පනිතන් යතිතන් සබ්බ සංඛාර සමතෝ ඒ සාන්ත ඒ ප්‍රණීත උපද සිව් සංස්කාරයන්ගේ සංසිද්ධීනේ ගැති වෙන සැපයක් තියෙනවනේ සංකත අවිසංකත සංඛාරයන්ට මේ චේතනාව ගැට ගන්න නැතුව මේ චේතනා සංස්කාර සංසිඳන විදිහට කටයුතු කරනකොට තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බාන තණ්හාවගේ ක්ෂය වීමෙන් විරාග භව තුලින් ලැබෙන නිවනක් තියෙනවා නම් ඒක සාන්තයි ප්‍රණීතයි හැබැයි සංඛාරයේ සමතේ තුනේ අර ඉබ්බගේ කතාවක වෙනම ඔඩිසරක් කියලා තියෙනනේ ඉබ්බගේ නාදියාගේ කතාව ඉබ්බා කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි කටු ඇතුලට දාගත්තා නරියා බලාගෙන ඉන්නවා එකක් හරියට ජීවිතම කඩා ගන්නවා ඉබ්බා හිතනවා මම නම් එකක්වත් එළියට දාන්නේ නැහැ කියලා හිතියා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කුම්මෝ අංගානි සකේ කපාලේ සමෝධාම් වික්කු මනෝවිතක් බලන්න හොඳට මේ දර්ශනය පෙන්වන හැටි ඉබ්බසිය කබලෙහි අවයව බහා ගත්තා වගේ සමෝධම් වික්කු මනෝවිතක් මනෝවිතක් ටික අකුලව ගන්න. උගුණ පෙන්නේ නැහැ දෙත පුපුත් කරන්න එපා. පෙර ඇස්තිදිරි පිටට රූප වෙනකොට අදහස් වෙනකොට ඕවා ටික අකුල ගන්න. දොර කියලා හිතනකොට ඔගොල්ලෝ මේ අදහස එළියට දැම්මොත් ඇහැ එළියට දැම්මා වෙනවා. දොර බාහිරේ කොහොමද දැක්කොත් ඉබ්බ කකුල කෙලියට දැම්මා වගේ. එතකොට නරිය කඩාගෙන කනවා වගේ මාර්යට අහු වෙනවා. ඇහෙන සද්දය මට බැන්නා මට ප්‍රශංසා කළා කියලා තමන් තුළ චේතනා ඇති වෙනකොට මට බැන්නා මට ප්‍රශංසා කළා කියලා චේතනා පහළ වෙයි තමන් තුළ මේ අදහස නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් ඒ කර්ම නැහැ. ඔයගොල්ලන්ට සද්දය බැනුතු එකක් හෝ සද්දය ප්‍රශංසා කළ එකක් වුණොත් ඔයගොල්ලෝ කනේ එළියට දානවා. ඒ කියන්නේ තව අඩක් එළියට දානවා. ඒ කියන්නේ එතකොට නරිය කඩාගෙන කන වගේ මාරයට අන්නවා. මම කියන්නේ තේරෙනවා. එතකොට සිළු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න නම් මනසේ උපදින චේතන ස්පර්ශ ආයතන හයතල දැනගන්න මෙතන සංකත අභිසංකත සංඛාර කියන දෙක නියෝජනය වෙනවා ඒක විපාකයි අහිංසකයි ස්පර්ශයන්ට එකට කටයුතු දෙයක් නැහැ ඒක රහතන් වහන්සේට කියනවා ඒත් සමගාමීව අදහස් චේතනා පහළ වෙන්න පුළුවන් කියනවත් එක්කම තේරුලා ඉවරයි ප්‍රශ්නයක් වේගී ප්‍රශ්නෙකුත් නැහැ තේරිච්ච එක ප්‍රශ්නෙකුත් නැහැ දැන් අවශ්‍යයි විද්‍යාව සහ විද්‍යාව සද්දය පමණ දන්නවා ඒ ඇහිමත් එක්කම තමන් තුළ නිබඳු ගතියක් සිහි වුණා නේද කියන එක දැක්කොත් මොකද්ද එතකොටම නිර්මාණය වෙලා මොකද්ද ප්‍රයෝගාභි සංඛාරය නොදැක්කොත් අභිසංකරණක සංකාරය අභිසංකරණක සංකාරය රැස් වුණා කියන කර්ම රැස් වෙනවා කියන එකේ ලක්ෂණය තමයි. ඔය චේතනාව සද්දෙට බැඳලා සද්දෙට කැට ගැහිලා. එතකොට අවිද්‍යාව තුළ අපි උපදින අවිද්‍යාපච්ච සංඛාරා කියනකොටම තේරුම් ගන්න අපේ මනසේ ඇති වෙන ගති ටික බාහිර ලෝකයේ තුල නැත්තම් මේ ස්පර්ශ ආයතන හයට විහිදලා ගිහිල්ලා අවිද්‍යාවච සංකාරා වෙනකොට විහිදලා ගිහිල්ලා ඊට පස්සේ අපි දරුවා බලන්න ගෙවල් දොරවල් බලන්න යනකොට උපදින චක්කු විඥානය කියන්නේ අර පුරාණ කර්මයේ හටගත් එක නෙමෙයි මේ අවිද්‍යාව ඇතුලේ උපදින විපාකය ඒකත් අපි සංකත සංඛාර තමයි නමුත් නව කර්ම ඒ තුල දුක් නොවීම නැහැ මොකද පෙරපසු මනස කර්ම සහගතම වෙනවා ඒ නිසා මම මේ මුල්ම මට මතක් කළේ පින්වතුනි මෙන්න මේ ටික ඔගොල්ලෝ දකින්න සියලු සංස්කාරෝ අනිත්‍ය දකින්න නම් සියලු සංස්කාරෝ අනිත්‍ය දකින්න නම් මෙන්න මේ අන්ත දෙක හොඳට පැහැදිලි වෙලා තියෙනවා මේ හොඳට පෙනෙන මානයක් තියෙනවා මොන අන්ත දෙකද පුරාණ කර්මය නියෝජනය කරන අන්ත ස්පර්ශ අන්තය ඇහැට පෙනෙනවා කියන ටික එක වෙනම සිද්ධියක් ඒ එකම චේතනා පහළ වෙන්න පුළුවන් එතන නෙමෙයි ඒ චේතනාව නෙමෙයි ස්පර්ශ සමුදියන්ති නිර්මාණය කළේ මෙහෙම ඇත්ත මෙහෙම රූපයක් මෙහෙම සත්‍යයක් වෙන තැනක තමා තුල මේ අදහස චේතනාව හටගත්තේ කියලා ඇත්ත නොදන්නා කමයි ඇත්ත නොදන්නා කමයි මානසික තියෙන චේතනා පිළි නැහැ විදිහට නැද බඳින්නේ ඒකමයි අපි සංකරණක සංකාරය ඇති වෙන්නේ මෙහෙමයි කර්ම රැස් වෙන්නේ මේකයි අපි සංකරණක සංකාරය කියලා කිව්වේ ඒ පිළි නැහැනේදී ඇහෙනකොටම මනසේ ඇතිවෙන චේතනාව පෙනෙන ඇහෙනදී අහිංසකයි ඒ නිසා තමාම නේද තමන් තුළම මා තුළම මේ අදහස උපන්න නේද කියන අදහස දැක්කොත් ඒ දැකීමමයි භයෝගපි සංඛාරයේ කර්ම කර්මක්ෂය කරන කර්මය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා දකිනවා එතකොට බාහිර ලෝකෙින් සැපදුක් නැහැ තමන් එදා ඉඳන් ධර්ම පෙනෙන දේ අරඹය දුකේන විදිහට දේවල් උපදවා ගත්ත දුක් වෙනවා සැපේන විදිහට දේවල් සිහි කරගත්ත සැප වෙනවා මගේ සැප විදිහම හෝ දුක් විදිහම මා සතුයි නේද කියලා පරපත්‍ති රහිතයි කියන්නේ ඒකයි එයා අනුමතය වෙන කෙනෙක් දිවේ ඉඳලා ඒක මෙහා පරපත්‍ති සහිතයි අනුන්ගේ පිහිට හොයන්න වෙනවා අනුන්ගේ උපකාර හොයන්න වෙනවා දුකෙන් මිදෙන්න සතුට ලබා ගන්න ලෝකේ ඉඳලා ලෝකෝත්තර දක්වාම අනුන්ගේ පිටේ හොයන්න වෙනවා. ඒ කාටද හොයන්න වෙන්නේ? මේ සංඛාර දෙකේ ඇත්ත නොදන්නා නොදකින කෙනාට. සංඛාර දෙකේ සත්‍යයි සංඛාර හතරේ. සංඛාර හතරෙන් සංඛාර දෙකක් විපාකයේ නියෝජනය කරලා ඉතුරු දෙක ඒ විපාකී ඇත්ත දකින විපාකියත් විපාකේ නිසා පහළ වෙන චේතනාව. අයිති විපාකේ. හරි? ඒ කිකේ ඇත්ත දකින්න නොදකින්න කාරණාව මතයි අභිසංකරණ සංකාර සහ ප්‍රයෝග අභිසංකරණ නැත්නම් ලෝකෙ මෙදෙනවද ලෝකෙ රැස් කරනවද කියන කාරණාව නිර්මාණය වෙන්නේ මෙහෙමයි කියලා දකින්නකොට සිළු සංස්කාරයන්ගේ ඇත්ත ඇති හැටි දැක්කා ඒ ඇත්ත ඇති හැටි දකින්නකොට සිළු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න බවම සාක්ෂාත් වෙනවා නිමිති තියෙන අන්න එදාට අයියා දුකේ කලකිරෙන්නේ මෙච්චර කල් තමම්ම කොනිත්තකට රිදෙනවා කියලා කියලා නේද තියෙන්නේ කියන එක තේරුනහමයි මෙච්චර කල් බාහිර කෙනෙක් කොනිත්තුවා කියලා රැවටිලා දුක් විඳක ගැන ලැජ්ජ හිතන්නේ කලකිරෙන්නේ ඒ කියන්නේ මට දැන්න නේද කියලා සද්දේ ආපු තැනට ගහන්න හෝ බයින්න හෝ යෑම ගැන කලකිරෙන්නේ එබඳු මානසික මට්ටම ගැන කලකිරෙන්නේ මං ගැන හොඳට ගුණ කිව්ව වර්ණනා කළා යානම් හරි හොඳයි කියලා ලෝකෙන් ප්‍රශංසා විදපු එක පිළිකුල් වෙන්නේ මොනතරම් නිඳිත විදිහටද ඒ සැප විඳලා තියෙන්නේ මොනතරම් අවිද්‍යාව නැමති මඩේ තෑගිලාද මගේ සැපේ විතර තියෙන්නේ කියලා ඒ සැපේ ගැන පිළිකුලක් හිතෙනවා කලකිරෙන්නේ අන්නේ කලකිරීම මතයි පෙනෙන ඇහෙන දෙයට යන්නේ වැරෙනකොට මනස ආශ්‍රමයෙන් කෙලසුම් වෙනවා. ඒ කියන්නේ හිතල කරන්න ඕනේ නැහැ. ඇහැට රූපයක් පිටිනකොට පෙනෙනවත් එකම ඒකට අදාළ විස්තර ටික ඉබේම එන ගතිය නතර වෙනවා. හිතල සිහි නුවණින් යමක් කියන්න කරන්න පුළුවන්. හිතලයි කියන්නේ කරන්න කියන එක දන්නවා. පෙනෙන දෙයට කතා කියන එක දන්නවා. ආශ්‍රයක්ෂේ වුණාම රහතන් වහන්සේට පෙනෙන දේ හිතන්න පෙනෙනවා. පෙනෙන දේ අපි හිතන්න කියන්න කරන්න පුළුවන්. හිතන කියන කරන දේ තමන් තුළම ඉදිරි නිරුද්ධ වෙනවා. ඒක පෙනෙන වස්තුවට අයිති නෑ කියන හොඳට බෙදීම තියෙනවා. ඒ හින්දා පෙනෙන දෙයින් ලාභ ලාභ යසස දින්දා ප්‍රසන්න සතු දුක් කියන ධර්මතාවට එකක්වත් නෑ. සද්දය ඇහෙනවා. ඇහෙන දේ අරගෙන හිතන්න කියන්න කරන්න පුළුවන්. හිතන කියන කරන දේ සද්දට අයිති නෑ කියලා දන්න හින්දා බැලුම් අහල නෑ ප්‍රසන්නතාව ලබලා නෑ. ඒ හින්දා සද්දයට ලෝකයේ තුල රහතන් වහන්සේට පණවනවා චලංග සමන්නාගත උපේක්ඛා කියලා. අංග හයකින් යුක්ත උපේක්ෂාවක් කියනවා රහතන් වහන්සේට. මොකද අංග හය? අංග හය ඇස් ඉදිරිපිටට එන රූපය ගැන උපේක්ෂයි, ශබ්දය ගැන, ගන්ධය ගැන, රසය ගැන, ස්පර්ශය ගැන, ධර්මාරම්මණය ගැන. මේ ස්පර්ශ ආයතන හය උපේක්ෂයි. මහා ඝන පර්වතයක් හොලගින් හෙල්ලෙන්නේ නැහැ වගේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු වලින් හොල්ලන්න බැරි නිසා රහතන් වහන්සේ මහා ඝන පර්වතයක් වගේ කියනවා. මොකද දිවහල් නිදහස් මනසක්. වහල් බැඳිච්ච මනසක් තමයි මනසේ උපදින ගති ටික ස්පර්ශ ආයතනය හයට බඳින තාරක. දැන් ඔය ටික දැනගත්ත ඔබ තමයි සම්මාදිට්ඨිය තව එක්තරා මොහොතක්. නමුත් මේක අහගත්තට මේ දෙක වෙනුලා තේින්නේ වචන ඇහෙනකොට සද්දේ දැනගෙන ඉවරයි. දැනගත්ත කියන එක තේින්නේ සද්දේට ආйти කියන එක තේරලා ඉවරයි. ඒ තමයි සිත වේගවත් සිතත් එක්කම ආශ්‍රවත් වේගවත් හුරුවත් වැඩි. දැන් මේ වේගෙ නිමේ අවශ්‍ය. මම හැමදාම කියන රූප කලාප කඩ කඩ බලන එක නෙවෙයි අවශ්‍ය. විපරිණාම බව නෙවෙයි ප්‍රශ්නේ. අනිත්‍ය බව කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඇත්ත නොදකින එකේ ප්‍රශ්නේ කියන එක මම හැමදාම මතක් කරන දේ. හැමදාම කියන්නේ එකම කතාවක්. ඒ කියන්නේ මේක භෞතික වස්තුවක තියෙන චරිතයක්, වේගයක්, විධිමත් මත තියෙන සිද්ධාන්තයක් නෙවෙයි. කෝටි ප්‍රකෝටි ගණක් වේගෙන් බිඳි බිඳි ගියත් කමන්නේ. ඒ පොන්තු වේගයෙන් ඇස් ඉදිරිපිටට ආපු රූපය ඇත්ත මේක කියන එකයි අවශ්‍ය. නොබිඳි අවුරුදු ගානක් තියෙන එකක් වුණත් කමන්නේ. බිඳි බිඳි වේගි යන එකක් වුණත් කමන්නේ. ඇස් ඉදිරිපිටට ආව ඇත්ත මෙච්චරයි. ඊට පස්සේ දෙවනි අධීරයේදී උනේ මෙන්න මේකයි. මේ ධර්මතාව දෙක තේරුම් නොගැනීමයි මෙතන තියෙන වරද කියන කාරණාවයි පැහැදිලි කරන්නේ. ඒ නිසා මෙතනදී මේ පුරාණ සහ නවකර්ම කියන ස්පර්ශ අන්තය සහ ස්පර්ශ සමුදය අන්තය කියන තැන ඉඩක් තියෙනවා. ඉඩක් කියලා කිව්වේ ස්පර්ශ ආයතන හය ගේම ධර්මයක අහිංසක ධර්මතාව ටිකක් කියලා මතක් කළා. ඒවා පෙනීමත් ඇහිමත් එක්කම සිතේ චේතනා පහළ වුණාට නැත්තම් කියන එක තේරීම නෙමෙයි ප්‍රශ්නේ. මහත්යෝ කියනකොට මහත්ය මේ සද්දයත් එක්ක මහත්ය කියලා කතා කළා නේද මට කියන අදහස තේරීම නෙමෙයි දෝෂේ. තේරීමත් එක්ක නුවණ නැති වුණොත් ඒකයි ප්‍රශ්නේ. ඒ වැටහිමත් එක්කම අනුවණකම තිබුණොත් ඒකයි ප්‍රශ්නේ. ඒ වැට ඒ අදහස පහළ වීමත් එක්කම නුවණ තිබුණොත් සද්දේ වෙනම එකක් මහත්යෝ කියන අදහස සිහි කරගත්ත නේද කියන එක තිබුණොත් නුවණයි. ප්‍රශ්නිවරයි කර්ම භවය උපත්ති භවයට විපාකේ නැවත කර්මයක් කරගෙන නැහැ. මේ චේතනාව විපාකයට බැඳලා නැහැ. නුවණ නැති වුණොත් අනුවණකම ඇති වුණොත් මට කතා කළා නේද කියලා සද්දේ මහත්ය කියලා කතා කරපු සද්දයක් වෙයි. එහෙම වුණොත් තමයි ප්‍රශ්නේ. එතකොට අවිද්‍ය යත්තේ වශයෙන් සිරාගිරෝධ සංකල්පණය වෙනවා. අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවෙන මට්ටමට ගියොත් තමයි මේ සංඛාර රැස් නොවෙන්නේ. ඕගොල්ලෝ කිව්වොත් සංකල්පනේ චින්තනයකින් හිතලා බලන මානසික මට්ටමකින් නවත්තන්න බැහැ මේක. ඇහෙනකොටම වෙලා යනවා. දෙනකොටම වෙලා යනවා. ඒ හින්දා අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවෙන මට්ටමට විද්‍යාව, ඒ කියන්නේ හිතීමේ සංකල්පමේ චින්තනයේ සීමාව ඉක්මවා ගිය දැකීමක් බවටම පත් වෙන තැනටම ගියොත් තමයි හුද්දටම පේනවා නම් ඔයගලන්ට මෙතන ස්පේස් එකක් තියෙන ඉඩක් තියෙනවා කියන එක. ඇහෙන සද්දේ වෙනමම එකක්. ඇහෙනවත් එක්කම තමන් තුළම නේද මෙහෙම හැඟීමක් මතු උනේ කියලා ඔයගලන්ට පෙවුනොත් කවදාවත් ඔයගොල්ලෝ අර සද්දේ අරඹයලින් එකට නෑයිද? ඇස් පනා පිටම පෙනෙනවම යන්නේම නැහැ නේ. අන්න එහෙමකට ගියාම කවර ප්‍රශ්න වෙන්නේ. එහෙම පෙනෙන මට්ටමට නොගොසින් සසර දුක් කෙලවර වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පෙනෙන තැනට මනස ගන්න ඕනේ. ඒ ගන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඔය මම මතක් කරේ සම්මාදිට්ඨිය පරක්කන ඕනෑ. සීල සංස්කාරය අන්තය කියලා දැක්කොත් කියලා මේ ඇත්ත. ඔන්න ඔය ඇත්ත දැනගෙන සියලු දුක් සියලු සසර දවාගෙන මේ ජීවිතයේ මේ මොහොත මේ දැම්ම සදාතනික මුක්ති ජීවිතය වෙන මේ ධර්මය ජීවිතය කරගන්න ඕන කියන දැක් නැති කරගන්න ඇති කරගෙන එතෙන්ට යන්න නම් ඒ දැක්ම තමයි මනස ඇති කරගන්න ඕන. හැකි ප්‍රමාණ තියෙන සීලයක පිළිතන්න සමතකමට හරහා හිත වඩන්න හිත වඩමින් දර්ශන කරා. මේ දර්ශනය නැවත නැවත හිතන්න හැකියාවක් තියෙනම් ඒක හිතුවක් කමක් නැහැ. ඒක ත්‍රිදර්ශන වුණොත් ඒකෙන් සිම් වැඩි. ඒ හින්දායි මම තුමුතට විතර මතක් කරන ටිකක් තියෙනවා. පුළුවන් තරම් සති නිමිත්ත හුරු කරන්න. ඊට අමතරව සත්ව පුද්ගල භාවයට හම් වෙන අරමුණු වල නාම රූප ආදී භාව වශයෙන් බලන්න. ඊට අමතරව කෙලෙස් රාග දේශ මොහ අරමුණු වෙන කලින් නෙක්ඛම් ධාතු සිත පිටවන්න. ඒ කියන්නේ රාග දේශ මොහ නූපදින විදිහේ ඇතුළත මානසිකාර කුසල සංගත මානසිකාරය මුල් කරගෙන මුමුණුමින් ඉන්න උපායක්. සීලයක පිළිහෙටලා සති නිමිති හිත තබාගෙන නාම රූප සත්ව පුද්ගල භාවයට හම් වෙන වස්තුන්ගේ නාම රූප ආදී භාවයෙන් බලමින් කටයුතු කරන්න කියලා මම ඉගෙන විස්තර කරන්න තියෙන වෙලාව විදිහට මේව උපායක්. මොකටද තිමතුනේ ඇත්ත මේ සිද්ධිය වුණාට අපේ මනසේ තියෙන වස්තු බාහිරට ගැට ගහලා ඒව තුල ඒ සිද්ධිය ඇත්තම වෙලා තණ්හා මාන දික්ටි වශයෙන් අපි ඒ තුල හැසිරලා 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 ඒක බලවත් වෙලා තියෙනවා. ආශ්‍රව බලවත් වෙලා තියෙනවා. මේ ධර්මමයි, ජීවල්මයි, රත්තරම්මයි, මේ මිලපුතල්මයි වෙලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා කැලෑයක් විදිහට ඉස්සෙල්ලා කපල වේලන්න වෙනවනේ. අමු කැලෑක විදිහට සුපට එන්නේ නැහෙනි. ඉස්සෙල්ලා දුවා දරුව දෙවල් දොරවල් කියන එකේ බලය ටිකක් අඩුයි. තාම ඒවා නැති වෙනව නෙමෙයි. ඒ දුරදී බැඳීම ටිකක් අඩු වෙනවා මානසිකට. එහෙම අඩු වුණාමයි හිත සමාධි වෙන්නේ, නිවර ධර්ම දුර වෙන්නේ. එතකොටයි ඇත්ත පේන්නේ. ඒ නිසායි ඉස්සෙල්ලා සත්පුද්ගල කෙලින්ම මේ දර්ශනය ගන්න බෑ. සත්පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු තුල තමන්ට හිතට පිළිගන්න පුළුවන් මට්ටම. දැන් මේ මට්ටම ඇත්තයි කියලා ඔබ මනහන වෙලාවට තේරුණාට ඇත්තම තමයි පිළිගත්තට මෙතන නැගිටලා යනකොට මනස දුදානක් නැහැ. ඔය ඇත්ත පිළිගන්න. මනස බලාපොරොත්තු වෙන්නේ මේ දරුවා ඉස්සරහට දුවගෙන එනවා බලන්න. ඈ තමන්ගේ ස්වාමිතුන්ිය ඉස්සරහට එනවා දකින්න සූදානම් මේ මනස ඉන්නේ. මේ නීවර මොකද සත්වයක් නම් පුද්ගලයෙක් නම් ප්‍රශ්නයක් නැහැ. මේ බණ ඇහුවා ඒක එහෙම මේ එයා වෙනස් වෙන්නේ නැහැ. හොඳයි පුද්ගලයා හොඳයි නරක පුද්ගලයා නරකයි කියන්නේ. නමුත් හේතුඵල ධර්මයක් තියෙන්නේ. දැන් මේ හේතු ටික මත ආනා මෙතන විරාග මනසක් හැදුනට ඊගාවට ඊගාව චිත්ත දෛසික ටික උපදින්න ඔගලන හම්බෙන වට පිටාව මේ හේතු ටික නෙවෙයි වෙන හේතු ටික. එතකොට උපදින ඵලය වෙන එකක්. එතකොට ඒකේ මේ ටික බලපෘත්ති වෙන්නේ නැහැ. ඒ නිසායි මම මතක් කරන්නේ සමස්තයක් වශයෙන් අපේ මනස ලෝකයේ ඇත්තයි කියන තැනකින් පිළිගන්න තියෙනවා. දැන් ලෝකයේ ඇත්තයි කියන තැන පිළිගැනීම තුලම ඉඳගෙන ඒක තුල බලය අනු කරන්නේ ඉස්සෙල්ලා. අනු කළා ඉවර වෙලා තමයි මොකද ඒකෙන් මිදෙන්නේ. ආසීසෝ මුසුත්‍රේ පෙන්න එකපාරට සර්පයාගේ මිදලා යන්න බෑ. ඉස්සෙල්ලා කිවි පොලා ඔළුව හිමී මත කරුව නිදි කරවන්න. නිදි කරලා තියලා තමයි දුවන්න වෙන්නේ. ඒ වගේ මේ ලෝකයේ තුල හැම හරියන්නේ නැහැ. ওই දිවල් නැහැ, දරුවෝ නැහැ, ඒවා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා දරුවන්ට සලකමින් දිවල් දරුවෝ ඉඳිමින් මොනින් හිමින් හිමින් බලනවා. දරුවා කියලා කියන්නේ කන බොන ආහාරයෙන් හැදුන රූපකයේ සුදුළු වුණ දෙමියට හම්ද මස්ද නහරද නැත්නම් ඔය කාය මොදින් කිත්තිතයිසික ටිකද ඔහොම ටිකක් ටිකක් හිමින් බල 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 යනකොට හිමි තමයි මෙයාව දස්ත කරන්න ප්‍රදී විදි කරන්නේ. එහෙම කරනකොට තමයි ටික ටික කාලයක් යනකොට මනස සිහිනුවන වැඩෙනවා. ඔකට කියනවා විමුක්ති පරිපාචනීය ධර්ම කියලා. විමුක්තිය පිණිස බොහෝ කරමින් පවතින ධර්මතාවතිය. පින්වතුන්ට ඒක නොතේරේ. ඒ කියන්නේ පින්වතුන්ගේ අවුරුදු 20ක 25ක පොටේ වයස කාලේ පොටේ එකක් අරගෙන බැලුවොත් අද තියලා කොච්චර වෙනසක් තේරෙයිද? විශාල වෙනසක් තියෙනවා. නමුත් දැනුත් එදා ඒ භූත මට්ටමේ ඉඳලා මේ මට්ටම දක්වා වෙනස් වෙවි වෙනස් වෙවි යා එකපාරට වෙනස් වෙවි හිමි වෙනස් වෙවි. දැනුත් ඕගලන්ගේ රූපය හිමි වෙනස් වෙවි පවතිනවා. දැන් බේන්නේ. නමුත් තව දැන් අද කොට එක කරගෙන තියාගෙන තව අවුරුදු 10කින් දසුන් දර බලන කොච්චර වෙනසක් කාලයක් ගියා. සිතත් එහෙමයි. අද ඕගලන්ට මේ ධර්ම කාරණා තේරෙන්නේ නැහැ. නමුත් තේරෙනවා කියන මට්ටම හිමින් 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 වෙනවා. තව අවුරුදු දෙකක් යනකොට ඔයගලන්ට තේරෙයි එදා නොතේරෙච්චදී අද මට තේරෙනවා නේ. අද නොතේරෙච්චදී අද තේරෙනවා කියන. දැන් මේ තේරෙනවා තේරෙන බව වැඩෙනවා කියලා තේරෙන්නේ නැහැ. සිත වගේම කය වගේම සිතෙත් මුහි කිරීමක් වෙනවා. සිතත් වැඩෙනවා. ඒ හින්දා බය වෙන්න එපා. ජීවිතේ අන්තිම මොහොත ධර්මය අවබෝධ කරගත්තත් සසරට සාපේක්ෂව වහා ධර්මය අවබෝධ කරගත්තා යන ගණයට යන්නේ. මේ දැන් නෝන කියලා බය වෙන්න එපා. ජීවිතය සැලසුම් කරන්න. සැලසුම් කරන්න. මරණත් කරන දෙයක් නැහැ. නමුත් මේ යහපත් අදහස තුළ ඉඳලා අදරය මරණ දුකක් නැහැ. ගුණගේ අපේ ගත වෙන ජීවිතේ කාලයෙන් අනුපාදු වෙන්න පුළුවන්. නමුත් මේ සාසනයේ අනුපාදු අනුපාදුවක් නෙවෙයි. අවුරුදු 50ක් අවුරුදු 50 පොසල් රජුන්ගේ පොසල් රාජ්‍යයේ හොරුන්ගේ බෙලිකපු අලුගෝසු වැඩේ කරපු තඹදැලි චෝර ඝාතකයා අවුරුදු 50ක් ප්‍රාණඝාත කළා. මැරුණු ගමන් අවිචි මහ නරකේ යන්න තිබුණේ. සරියුත් මහ රහතන් වහන්සේගේ එක බණ පදයයි ඇහුවේ. එක බණ පදයයි. සම්පූර්ණ ගෙහිලා ධාතු මහරජාගේ උපන්නා අන්තිමට පෙන්වන කවදාව දුකකට යන්නේ නැහැ. ආපහු මේ ලෝකෙට ඇවිල්ලා දුක් කෙලවර කර ගන්නවා කියලා. මාර්ගඵල ලැබෙන්නේ නැහැ. සත්‍ය අනුලෝමික ඥානය විතරයි ලැබෙන්නේ. එතකොට හිතන්න මේ ධර්මයේ මොනතරම් ශක්තියක්ද? මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. එහෙනම් මම කියන්නේ නැහැ ඔයාලට අඩුපාඩු කරන්න කියලා. නමුත් අද අඩුපාඩුවක් වෙනවන ජීවිතයේ අඩුපාඩුව මට පසුතැවිලි වෙන්න එපා. අද වෙන අඩුපාඩුව හෙට දවසේ හැදෙන දහමක ඉන්නේ. අද මේ අඩුපාඩු වෙද්දි දහම අතහරින්නේ. අඩුපාඩු වෙනවා. නමුත් මගේ එයා අඩුපාඩු වෙනවානේ මගේ කියලා දුක් වෙන්නේ නැත්නම් කෙලස් නිසාද මේක උනේ කියලා ඒකට මට කරන්න දෙයක් මම පුළුවන් තරම් අප්‍රමාදී වෙනවා. මම මේක කියන මට දරුණා භවනා කරන දහමක් හිතන්න. මම මේ බොහෝ දින දහමක් හිතන්න. මහත්වයෝ අපේ ගියාවට කුරුරුඩු අපිට අවුරුද්දක් පුරාවට අපි දැම්මා කියලා හිතන්න. ඕක අතු ගාලා එකතු කරලා පුච්චලා අපිට සුදු කරන්න අවුරුද්දක් යන්නේ. අපිට පැය ගානක මාස ගානක කරන්න පුළුවන්. ඒ වගේ ධර්මය කියන්නේ ඒකයි මේ ධර්මයේ වටිනාකම. නුවණක් තියෙන කෙනාට අනුරාග වූ සංසාර තියෙන කුරුරුඩු ඔක්කොම එකතු කරලා විවිධය පුච්චලා අරු කරන ධර්ම එක පැය යෝනේ. ඒ හින්දා ඒ සඳහා සූදානම් වෙන්න ඔබලට පුළුවන්, ඔබලට බැරිනේ. ඒ හැකියාව, ඒ වාසනාව පින්වතුන්ට නැත්තම් මේ වගේ ධර්මයක් අහන්න ඕනක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ ධර්මයක් හිතන්න අපිට හම් වෙන්නේ නැහැ. මම කියන මොහොතක් අහන්න ඕනුලට අපි හැමෝටම සසර පුරුකින් ඇති. ඒ හින්දායි මේ ගතානුගතික දුවන සමාජ රටාවේ මුඹට ගිහිල්ලා අද අනුභව වුණා. අද වැරදි සිද්ධ වුණත් වැරද්ද තුලම පිටාපහින් නැතුව වැටෙනවා නැතිනවා වැටෙනවා නැතිනවා කියන ක්‍රමයකට අපි ඉස්සරහට යන්නම අපිට හිතෙන්නේ මරණාසන්න මොහොතේ හරි දුකින් මිදීමේ හේතුව මේ බුද්ධ ශාසනය තුලදීම සසර දුකින් මිදීමේ හේතුව අපිට ඇති. ඒ නිසා හැමදෙනා මේකට උත්සාහවත් වෙන්න අද කුමන විදිහ අනුපාඩුවක් වුණත් ඒ අනුපාඩුව අනුපාඩුවක් දිවි කියන කාරණාව මතක් කරනවා. ඒකේ මතක් කළේ පය ගහලා අනුපාඩු වෙන්න ඕනේ කියන එක නෙවෙයි. ඒ තුල පසුතැවිලි වෙන්න එපා. ඒක අතහැරේ. ඒ වෙනුවට අප්‍රමාදී මේ ධර්මය තුල ඉන්න ඒක තමයි ජීවිතේට පුදුම සැනසෙල්ලක් ගෙන දෙන්නේ අතුරු මොකද විහරි. දුක් විඳ අනුරාග සංසාරට සාපේක්ෂව මේ ජීවිතේ නැරෙන්න මොහොතක් කියලා අන්තිම මොහොතේ විහරි ධර්මය දකින්න මට්ටමක් ඇති කරගන්න පුළුවන් වුණොත් සියලුම සසර දුක් අවසන් එපමණකුණු වහා ධර්ම අවබෝධ කරගත්තා යන කම කියනවා. ඒ වාසනාව මේ ජීවිතේ අගාධම වුණන්ට සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන වාසන සමිතරමි මගේ දේශනාව අවසන් කරන හින්දනාට මෙතරම්
කියපු කාරණ තේරවාද මුළුහරී යෙබුදේ තුළ නොතේරිත්යමක් කියනද තේරෙනකොටම අවිද්‍යාව සක්‍රියයි නම් රහතන් වහන්සේ ජීවත් වෙන්න බැරි වෙයි. අපි කතා කරපු දෙයකට බුදුපතේ බුදුමහරහතන් වහන්සේ උත්තර දෙන්න බැරි වෙයි. ඇයි? අවිද්‍යාව සක්‍රිය කරගන්න මේ වචනේ තේරෙන්නේ නැත්තම් එතන සත්‍ය ඇහෙනකොටම තේරෙන්නට අදහසක් එන්නත් ඕනේ. නමුත් ඒක කර්මණ වෙන්න ඕනේ.
අවසරය නම් දුන්නේ. දැන් අපි උන්වහන්සේ උදාහරණයක් ඉදිරිපත් කළා. දැන් අපිට යම්කිසි මොතේන භාෂාවකින් යම් කිසි දෙයක් කියනකොට එතන අනිමිත්ත කියන තැනට වඩා යම් කිසි ඒ කියන භාෂාව නොතේරෙනවායි කියන නිමිත්ත නැත්නම් ඒ සංඥාව එතන තියෙනවා. ඒක අපේ මෝහය නිසා අවිද්‍යාව නිසා ඇති වූ සංඥාවක් නේද? එතන මෝහේ ක්‍රියාත්මක වෙන නිසා නේද හම්බුනේ අපිට ඒක අපි ඒ තුල දුකක් හෝ සැපක් හෝ තරහක් හෝ ඇලිමක් හෝ ඇති කර නොගන්නේ.
සද්ද නිසා ඇති වෙන හැම චේතනා මොන විදිහ චේතනාවක් ඇති වුණා මෝහය නිසා ඇති වෙනව නෙමෙයි චේතනා සද්දයක් කියන එකකින් හෝ එහෙම නැත්නම් අපිට භාෂාව තේරුම ඒක චේතනාවක් ඒක දැනුවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට විද්‍යාව හෝ අවිද්‍යාව කියන එක මම නවගනවද පැහැදිලි කළා. මනසේ ඇති වෙන මේ ගතිය ආපහු මේක මනසින් උපන දෙයක් කියන එක ඒක එහෙම දකින්න. සද්දේ නිසා කිසිදු ගතියක් උතුමා තුළ ඇති වෙන විදිහක් නැහැ. ඒක බැහැර සිද්ධියක්. එතකොට බැහැරි මේක සද්දයක් නේද කිසිම දෙයක් නැති දෙයක් නේද කියන මට්ටමෙන් හෝ චේතනාවක් ඇති වුණා නම් මේක සද්දයක් නේද කිසිම දෙයක් නැති මට්ටමේ චේතනාව කියන අදහසක් හෝ තමන් තුළ ඇති වුණේ කියලා දැක්කොත් ඒක සද්දයයි. සද්දේ කියලා තේරුවානේ සද්දේ කියන අදහස හෝ ඇති වුණා. ඒකද සද්දේ කියන එකටයි කියන්නේ. ඔබතුමාට වෙන මොකුත් නැහැ. මේක සද්දයක් කියන අදහස හරි ඇති වුණොත් ඒක මානසික උපන්න එකක් නෙවෙයි ඒකද සද්ද නෙමෙයි. සද්දේ කියන එක තමන් තුළ ඇතිවෙච්ච ඒ ගති ඇත්ත නොදැක්කොත් තමයි අර්ථද සද්දේ කියන එකක් වෙන්නේ. භාෂාවක් හෝ වෙන දෙයක් සීවීම පැත්තකින් තිබෙන සද්දේ සද්දයක් දු වෙන්නේ ද තමන් ගතිය අවිද්‍යාව තිබුණ අවිද්‍යාව නැති වුණ මේ ආරම්භය හිතින් කිහින් කරන්න බෑ කියන සුතේ සුතමත්ත ඇසීම ඇසීමක් විතරමයි කියන තැන සාක්ෂාත් වෙනවා.
ප්‍රයෝග සංස්කාරයන්ගේ අනුතරණය එතන යම් කිසි ප්‍රමාණයක අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා නේද කියන එක මට තේරෙන්නේ හඳුනේ. දැන් අපි ගත්තොත් අபிසංස්කරණ සංස්කාරයන්ගේ පුණ්‍ය අபிසංකාර අපුණ්‍ය අபிසංකාර අනන්ත අபிසංකාර කියලා හඳුනේ. එතකොට නේම සංඥා ආසංඥා ඇතුලේ දක්වා වූ ඥානලාභින් තුනක් අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා නේද හඳුනේ.
වෙනවා. ඔබතුමා මේ කියන කාරණාව තේරුම් ගන්න කියන කාරණාව තේරුම් ගන්න මම ඒව නැහැ කියන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිජ්ජාභි සංඛාරේ කියන එක කර්මය කියන එකත් පැහැදිලි කළා. කර්ම වීම හෝ නොවීම කියන එක අර්ථ දක්වි කොහොමද ඕනෙකින් උඩ කතා කරන්න පුළුවන්. මම මනාපෙන්නේ ඔබතුමා මේ කාරණාව තේරුම් ගන්න කියලා මම කියන්නේ. මම හැම වෙලාවෙම මතක් කරන්නේ මේ ස්පර්ශ ආයතන හයම එක අන්තයක්. ඒක කිසිම වෙලාවක කර්ම වෙන්නේ නැහැ. ඒක විපාකයක්. එතනින් ඉවරයි. මේ දෙන්නේ නැහෙන දේ තුල කර්ම හෝ කර්ම ගතිය නිකමට හරි තිබුණොත් සසරෙන් අපිට මිදෙන්න බෑ. එහෙම නැත්නම් රහත් වෙන ජීවත් වෙන්න බෑ. දෙන්නේ නැහෙන දේ තුල විද්‍යාව හෝ අවිද්‍යාව නැහැ. දෙන්නේ නැහෙන දේ නිසා හිතින් කින් කින් කරන්න පුළුවන්. හිතන කියන කරන දේ පෙනෙන ඇහෙන දේට අයිති කියලා හිතුවොත් ඒකයි අවිද්‍යාව. එතකොට කර්ම නේව සංඥා නා සංඥා තලිට යන කර රැස් වෙනවා. එක එක මනසක මට්ටම් මත හිතන කියන කරන දේ පෙනෙන ඇහෙන දේට බැඳෙ නැත්තම් පෙනෙන ඇහෙන දේ ඒ පැත්තේ හේතු ටික නැතිවීමෙන් එහෙන්නේ නැති වෙනවා. හිතන කියන කරන දේ හිතින් කින් කිරීම නිසා උපදින චිත්තජයසික ටික නිසා හිතින් කින් කිරීම කළා ඒ චිත්තජයසික ටික නැති වුණොත් හිතින් කින් කිරීම ටික නැති වෙනවා. මේ පැත්තේ ටික චේතනා ටික තමන් පැත්තේ නැති වෙලා අර පැත්තේ ටික ඒ පැත්තේ ටික නැති වෙලා නැති වෙලා දෙපැත්තේම අනිත්‍යය සාක්ෂාත් වෙනවා. එකට බැඳේ නැත්තම් බැඳුත් පෙනෙන හැම දෙයක් ඉතුරු වෙනවා. හිතපු කියපු කරපු දෙයක් ඉතුරු වෙනවා. උදාහරණයක් හැටියට ගන්න ඔබතුමාම ගන්නකො මම දැන් මට මෙහෙම පේනවා. හොඳට හිතන්න මේ මහත්තයා හොඳ කෙනෙක් නැත්තම් නරක කෙනෙක් කියලා මට හිතන්න පුළුවන් නේ. හරි. මම හිතුවාම හිතීමේ ක්‍රියාව හිතපු එක එවලිම ඉවර වෙනවා නේද? ක්‍රියාවක ස්වභාවය තමයි ක්‍රියාවෙන් පස්සේ අභව ප්‍රාප්ත වෙන බව තියෙන්නේ දෙන තිබිය හැකි බවක්ද නැහැ. අතෝ සෝමා කියන ක්‍රියාව එසවීමෙන් පස්සේ ඉවරයි. පාත දානවා කියන එක ක්‍රියාවෙන් පස්සේ ඉවරයි. කොහොමද ඉතුරු නැන්නේ? ඒ වගේ ඔබතුමා හොඳට යමක් හිතන්න හිතීමත් එක්ක ඉවරයි. නරකට යමක් හිතන්න හිතීමත් එක්ක ඉවරයි. ඊගාවට මහත්වයෝ කියලා හරි ළමයෝ කියලා හරි වචනය කතා කරන්න කතා කරපු කතා කිරීම පස්සේ ඉවරයි. මම මේක මේ මහත්වයට දෙනවා මේ මහත්වයට මේක ගන්නවා කියලා කළොත් යම ක්‍රියාව කරපු දේ කිරීම පස්සේ ඉවරයි. හිතපු දේ හිතීමෙන් පස්සේ කියපු දේ කිවීමෙන් පස්සේ කරපු දේ කිරීමෙන් පස්සේ අවස්ථාව එතන නිරුද්ධ වුණාට අපි ඒද හඳුන්වන කර්ම රැස් වුණා කියලයි. තේරුණේ එහෙම රැස් වුණා වෙන්නේ ඇයි? කොහොමද රැස් වුණා
වෙන්නේ?
ක්‍රියාවට ගියත් රැස් වෙන ක්‍රියාවට ගියානේ අපි හිතුවා පෙනෙන දේ ආරම්භය හිතුවා කිව්වා කළා. හැබැයි හිතපු දේ කියපු දේ කරපු දේ අපි දැක්ක නැති වුණා. නමුත් රැස්ුනේ මොකෙන්ද? කොහොමද රැස්ුනේ? ඇයි ඒක නැති වුණා නෙමෙයිද? රැස්ුනා කියන්නේ වෙන මොකුත් නෙමෙයි මහත්තයෝ. මේ පැත්තෙන් හිතපු කියපු කරපු දේවල් හිතුවට කිව්වට කළාට මං හිතාගෙන ඉන්නේ මම හිතුවේ මේ රූපේ ගැන, මං කිව්වේ මෙයාටයි, මං කළේ මෙයාටයි කියන අදහසයි තියෙන්නේ. දැන් ඔය රූපේ මට දකින්න විතරයි යෝනේ මං හිතපු කියපු කරපු ගති ටිකට ගලනවා. ඒ හින්දායි මේ හිතන කියන කරන ටික පෙනෙන දෙයක බඳිනතා කර්ම රැස් වෙනවා කියන එකත් අස්වැන්නේ. මරණසන්න මොහොත ඔය රූපේ පෙනුණු මම අහවලා නරක මිනිහෙක් මට බැනපු කෙනෙක් මම නම් හොඳ වැඩක් කරන්න ඕනේ කියලා හිතලා තිබ්බනම් හිතින් ඉවරයි. ඒකම වෙන දෙයක් හිතන්න නැති. නමුත් මේ රූපෙත් නම් හිතලා තියෙන මරණසන්න මොහොත මට රූපේ පේනකොට මර ගති ටිකේ ඔබලන්ට හීන රූප වෙනකොට රාග ද්වේෂ මෝහ සහගත රූප පේනෝනේ. කොහොමද ඒ රූප පේන්නේ? ඇහැට පේනකොට ඔගොල්ලෝ ඒ වර්ගය මානසින් හිතලා කියලා කරලා හදාගත්ත මට්ටම්. එතකොට ඔබතුමා බලන්න නෝනි මම මේ කියන එක හිතුවට කිව්වට කළාට ඒක ඉවර වුණාට හිතපු කියපු කරපු දේ පෙනෙන දෙයට ගැට ගන්න තර කර්ම රැස් වුණා යන ගමිට යනවා මිසක හිතපු කියපු කරපු දේ ඉවර යන ගමිට යන්නේ නැහැ. කර්ම ක්ෂය වෙනවා කියලා කියන්නේ පෙනෙන දේ ඇස ඉදිරි පිට දෙන්නේ. මම හිතුවොත් මේ මිනිස්යා බොහොම පුදුම මිනිස්සෙක් කියලා හිතනකොට මේ මිනිස්යා පුදුම මිනිස්සෙක් කියලා මම හිතාගත්තේ කියලා වුණ තරම් තුළම දකිනවා. මේ මහත්තයා එක පොඩ වචනයක් කතා කරනකොට මම වජී විඤ්ඤාප්ති රූප උපදින සිත නිසා මේ ප්‍රතිලා ඒ සිත නැතිනු නැතිනවා නේද කියලා දැක්කොත් මේ මහත්තයා මේක ගන්නකො කියලා දෙනකොට තමන් තුළම කාය විඤ්ඤාප්ති රූප නිසා මේ කය හොරවන ක්‍රියාව ඇති වුණා ඒක නැතිනව නැතිනවා කියලා මේ හිතන කියන කරන එක ආධ්‍යාත්මික පැත්තේ චිත්තචෛසික ටිකක් නිසා හිතින් කින් කිරින් කරන්නේ. ඒ චිත්තචෛසික ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් මම ඒක මේ පෙනෙනවා කියන සිද්ධියටයි නෑ කියලා දැක්කොත් මට හිතන දේත් නිරුද්ධයි කියන දේත් නිරුද්ධයි කරන දේත් නිරුද්ධයි. වෙලාවට කර්ම ක්ෂය වෙනවා. ඒ පෙනෙන්න තිබුණු හේතු ටික නිසා හටගත්ත දේ ඒ හේතු නිරුද්ධ වෙනවා. පෙනෙන දේත් නිරුද්ධ වෙනවා. හිතන කියන කරන දේ හේතු ප්‍රත්‍යයයි. ඒ හිතින් කින් කිරීමට අවශ්‍ය චිත්තචෛසික ටික නිසා හිතින් කින් කිරීම උපන්නේ ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා ඒ හිතින් කින් කිරීම වලට හේතු ටික මම මගේ පැත්තෙන් දැක්කොත් පටිච්චසමුප්පන්න බව ඒ පැත්තෙන් නිරුද්ධයි. එතකොට සීල සංස්කාරයෙන් ගණිත දකින්න මිසක කර්ම ක්ෂය වෙන මිසක ඔය නිමිත්ත සිහි වෙන්න විදිහකුත් නැසි වුණා. මේ තුල තියෙන එක නපෝ කියුණා සිහි වුණත් ඇති වෙන ගතිය සිහි වුණත් දකින්නේ පරිච සම්පන්න බව විතරයි. ඒ නිසා කිසිම වෙලාවක කිසිම දෙයක් නොදන්න සද්දම සද්දයක් නේ කියන ගතියක් හරි ඇති වෙනවා. ඔබතුමාගේ ඔතන සද්දයක් නේ කියන ගතිය ඇති වෙන්න තියෙන සිත උපන්න නිසා සද්දේ කියන ගතිය ඇති වෙනවා. ඒ හිත නැති වෙන නැති වෙන නිසා එක සද්දේ කියන එකට අයිති වෙන්නේ හැම වෙලාවෙම වචන කතා කරනකොට වචී විඤ්ඤාප්ති රූප කියලා ගත්තෙම ඒ රූප උපදන කුසල සහ අකුසල සංගත සිත නිසා ඒ රූප උපදිනවා. ඒ සිත නිරුද්ධ නු නිරුද්ධ ඒක අයිති නෑ මේකට. කාය විඤ්ඤාප්ති රූප කයි කරන්න සිත උපදිනකොට හැම වෙලාවෙම පටිච්ච සම්පන්න බව දකින්න සිතින් කිංකින් ටික ආත්‍යන්තයි. එතකොට මේ ප්‍රශ්නේ ඉඳේ විතර. එහෙම නැතුව අපි සිතන කියන කරන දේ හේතු ටික ආධ්‍යාත්මික හේතු නිරුද්ද නිරුද්ද නමුත් අපි ඒක දකින්නේ බාහිර දෙයකට හේතු වෙවි කියලා. මෙන්න මේ සම්බන්ධය ඇතිකල අවිද්‍යාව. එතකොටයි කර්ම කියන කාරණාව මතක් කරගන්න.
ඒ සම්බන්ධය අවිද්‍යාවෙන් ඇති වෙන්නේ අවිද්‍යාව නිරෝධයක් වෙන අශේක තත්වයක රහතන් වහන්සේ කෙනෙක් කරන අනිත් හැම කෙනෙක්ටම ඒ ගැටගැසීම තියෙනවා නේද?
එක එක මට්ටම් වල අනුවින් තියෙනවා. එක එක මට්ටම් තියෙනවා. ඉතුරු නැති වෙන මට්ටමේම ගැටගැහිම නැති වෙන රහතන් වහන්සේට ඒක මෙහා අනාගාමි කෙනාට පංච විඥාන මට්ටමේ ගැටගැහිම නැහැ. ඊට පස්සේ සෝවාන් සකදාගාමි කෙනාට ධිට්ඨි සහගත වචන වල ගැට ගැහිම නැහැ. ඒ වගේ එක එක මට්ටම් තියෙනවා. හැමෝටම හැම තැනකදීම නිර්වශේෂයෙන් ස්පර්ශ ආයතන හයෙන්ම මිදුන වෙන්නේ. එදාට ඒකයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මනස මිදුන. මූලෝකේම මනසේ තමන්ගේ මනසේ උපදින ගති ස්පර්ශ ආයතන හය අතුරු කර කරයි පවතින්නේ. ස්පර්ශ ආයතන හයේ යටි ජීවත් වෙන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ නිදිලා ස්පර්ශ ආයතන හයේ ජීවත් වෙනුනේ ස්පර්ශ ආයතන හයේ සැප දුක් විඳිනුනේ. ඒ නිසා තමන්ගේ මනස තුළ ඇති වෙන සිතින් කින් කිරින් තමන් තුළම බුදුන් ධර්මයක් හැටියට සිහිනුවණින් දැකලා උපේක්ෂාවෙන් ජීවත් වෙන කෙනෙක්. මේක ලෝකයේ තුල අසාමාන්‍ය සිද්ධියක්. ලෝකයට හිතන්නවත් බැරි දර්ශනයක් මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ මුළු ලෝකයේම තමන්ගේ මනස ස්පර්ශ ආයතන හය මත පදිත කරගෙන ජීවත් වෙන්නේ. ඒකයි ලෝකය කියලා කියන්නේ. අට්ඨේ වික්කවේ ඒ ධම්මා ලෝක අනුපරිවර්තಂತಿ ලෝකෝචාප්ත ධර්මයන් අනුපරිවර්තಂತಿ. මේ ලෝකයේ ධර්මතා අටක් තියෙනවා. ලෝකයාද ඒ ධර්මතාට ලාභ ලාභයතයිත් විද්‍යාව සදසකදු. ලෝකය සහ ලෝකයා කියන කාරණාව වෙන් කරන්න බෑ. ලෝකය කියන එක නිර්මාණය වෙන්නේ පිළින දේ මත නෙමෙයි. පිළිනකොට පිළින දේ මත කාමසාගත ආශ්‍රවන මට හම්බ වෙන්නේ ඒ ආශ්‍රයන්ගෙන් නම් පිළින දේ මම ඇසුරු කරන්නේ මම කාම ලෝකය නිර්මාණය කරගත්ත කෙනෙක්. පිළින දේ ආරම්භය රූප බව මට්ටමේ ආශ්‍රයක් නමුත්ම එදින්නේ එබඳු ආශ්‍රයකින් ඉන්නම් පිළින දේ ඇසුරු කරන්නේ මම රූපව මට්ටමේ ජීවත් වෙන කෙනෙක්. පෙනෙන දේ මත අරුප බව මට්ටමේ ආශ්‍රයක් නම් මට ඇති වෙන්නේ එබඳු ආශ්‍රය ධර්මයකින් නම් මම මේ පෙනෙන දේ අසුර කරන්නේ මම අරුප බව මට්ටමේ ජීවත් වෙන කෙනෙක්. පෙනෙන දේත් එක්ක මට අනාශ්‍රව මට්ටමක් නම් හම් වෙන්නේ අනාශ්‍රව මට්ටමේ චිත්තය සිකිටිකින් නම් මේක අසුර කරන්නේ. අසුර වෙන්නේ අනාශ්‍රවයි නම් අනාශ්‍රවයි කියන්නේ මේක අසුර වෙන්නේ. එතකොට හැම වෙලාවෙම රූපය අසුර වෙන්නේ ශාස්ත්‍රව මට්ටමක. කාම රූප ආරෝප කියන ශාස්ත්‍ර මට්ටම අනාශ්‍රව මට්ටම කියලා කියන්නේ පිළින දේ ආරම්භය තමන්ගේ මනසින් උපදින ගති කිසිවක් සමග රූපයක ගනුදෙනු කරන්නේ නැහැ. පිළින එහෙම මේ ස්පර්ශ ආයතන හය සමග ගනුදෙනු කරන්නේ නැහැ. ඒකට අනාශ්‍රවයි කියනවා. එතකොට රූප ස්පර්ශ ආයතන හය කිසිම ගතියකින් රහතන් වහන්සේ මයින්න බෑ. ඒකයි ලෝකයට රහතන් වහන්සේ කෙනෙක් ගැන කියන්න බැරි මෙන්න මේ වගේ කියලා. ඔගලන්ට පුළුවන් අපිට පුළුවන් ස්පර්ශ ආයතන හයට හම් වෙච්ච දෙයක් ගැන කියන්න මෙන්න මේ වගේ කියලා. අපිට හම් වෙන ස්පර්ශ ආයතන හයෙන් එකම ආයතනයකටත් අයිති නැති ගතියක් නේ රහතන් වහන්සේ කියලා කියන්නේ. අපි කොහොමද රහතන් වහන්සේ කෙනෙකු අර්ථ දක්වන්නේ අපි අත්දැකීමේ? අත්දකින්න බෑ. අර්ථ දක්වන්න බෑ. ඒකට කියන්නේ මොකද්ද? න සංඛං ගච්ඡති. සංඛ්‍යාවට යන්නේ එයා මිනිසෙකුත් නෙවෙයි, දෙවියෙකුත් නෙවෙයි, බ්‍රාහ්මණයෙකුත් නෙවෙයි, යක්ෂයෙකුත් නෙවෙයි, ප්‍රේත ආසුර නෙවෙයි, තිරිසන් කිසි කෙනෙක් නෙවෙයි, ලෝක කෙනෙක් නෙවෙයි. එච්චර. ඉතින් ඒ නිසා විතරදී කාරණාව තේරුම් ගන්න ඕනේ අපි මේ සම්පූර්ණ මනෝමය කියන්නේ මානසික විද්‍යාවක් ගැන හිතන්න. ඉතාම සියුම් දර්ශනයක් ගැන මේක භෞතික ද්‍රව්‍ය කාරණයක පටලගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ රූපේ කඩ කඩා වල්ලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක එපාගෙන එක නෙමෙයි. මේ රළු ප්‍රාථමික මූලික ධර්ම මට්ටමේ වැඩක්. මේ පිළින දේ අරබයා මේ වගේ විශාල දර්ශනයකට එන්න තද්ද රළු මට්ටමේ කෙලෙස අඩු කරගන්නයි තමයි මම මේක රූපකලාප කඩන්නේ බුද්ධින් බලන්නේ. ඒක ඉතාම ප්‍රාථමික මට්ටමේ වැඩ. අන්තිමට කෙරුවට ගියාම ඉතාම සියුම් දැකීම් මාත්‍රයකින් ලෙහෙන දර්ශනය. දැකීම් මාත්‍රයකින් අපි බැඳිලා තියෙන්නේ දැකීම් මාත්‍රයකින්මයි ලෙහෙන්නේ. වැරදියට දැකීම් මාත්‍රයකින්මයි සසරට බැඳුනේ, නිවැරදිව දැකීම් මාත්‍රයකින්මයි සසරට ලෙහෙන්නේ කියලා සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියන දර්ශනයක් මත මිසක පදනම් වෙලා තින්නේ ඇලීම සහ ගැලවීම සහ නිදීම ස්කන්ධ මත වෙයි කියන තරම් තරම් සූම් සිද්ධාන්තයකට යනවා.
ප්‍රශ්නයකටත් වඩා තේරුම් ගන්න පුළුවන් ඉතාම පහසු උදාහරණයක් වශයෙන් හම්බෙච්ච තැනක් මට පෙන්වන්න උවමනා වුණා. දැන් මම එක දවසක් හුඟක් මේ දේවල් වුණ විතර මෙනෙහි වෙන නිසා එක දවසක් පාරේදී මම අවට වටපිටාව බලබල යනකොට වාහනේ මට එක පාරට හැංගිච්ච දෙයක් තමයි වටපිටාවේ තියෙන කඩවල වල බෝඩ් එහෙම දැක්ක සැනින් කියවනවා. හැබැයි කියවන් නැතුව ඉන්න පුළුවන් ද මේක දිහා බලලා කිසිම විදියකින් බෑ කියන එක තේරිච්ච ගමන්ම මගේ මනසේ ගියපු එක කාරණාවක් තමයි අපිට කියවන්න පුළුවන් උනේ කොහොමද කියලා. කියවන්න පුළුවන් උනේ යම් දවසක අපේ ජීවිතය අවශ්‍යතාවයක් කියලා අපි හිතාගෙන ආපු සම්මත ලෝකෙත් එක්ක අපි අකුරු ඉගෙන ගත්තා. ඉගෙන ගන්න කලින් ඒ බෝඩ් එක දිහා බැලුවනම් අපිට කිසිම අරුතක් කියන්නේ නැහැ. නිකන් වර්ණ මාත්‍රයක් චිත්‍රයක් විතරයි. නමුත් අපි ඉගෙන ගත්ත දා ඉඳලා අපි මෙතෙක් කල් හිතන් හිටියා මේ අපිට උමනා වෙලාවට පාවිච්චි කරන්නේ මේ දැනුම එකතු කරගත්තේ ඒ නිසා අපි මේ අපිට ඕන දේ තමයි දැන් කරමින් යන්නේ කියලා එදා තමයි මම අත්දැක්කේ. එහෙම දෙයක් නෙමෙයි මේක අපේ සීමාවන් ඉක්මවා මේ ධර්මතාවය සිද්ධ වෙනවා. බලනකොට පුළුවන් නම් අර ගෝසේ දෙන අපුර ඉලක්කම දිහා ඉලක්කම කියවෙන්නේ නැතුව බලන්න පුළුවන් නම් කිසිම කෙනෙකුට අන්න අපිට හිතාගන්න බෑ දෙහෙම එකක්. එක අපුරක් දිහාවත් අපිට බලන්න බෑ හදවතින් හිතෙන් නොකියවි. ඕක මම අත්දැක්කේ එකම මොහොතක එක වෙලාවක එදා මම ආපහු හිතලා බලනකොට අපි මෙතෙක් කල් හිතන් හිටියා මේ දේවල් අපි කරේ අපි උමනාවට අපිට ඕන වෙලාවට ප්‍රයෝජන ගන්නයි කියලා. හැබැයි අන්තිමට මේ අපි ලෝකයක් කියන ගත්ත ධර්මතාව ටික අපේ සියලු සීමාවන් ඉක්මවා ගිහිල්ලා කියන එක එදා හොඳට අත්දැකීමක් වුණා මට. දැන් අද උනත් එන්නන බුලුවන් පීපල්ස් බැංක් කියන
අපිට බැලුවා. උගලතර සිංහ සිද්ධිය ඔක නේද? සමතකම තහනක් වඩලා ඔබතුමා කියපු දැනට එන්න පුළුවන් ඕන වෙනකොට. මේක කියනකොට අදහස් නෝකන දුමු දැනකට. නමුත් අසීරු කාරණා වේකනේ මොකද්ද? ඉතාම සියුම් කාරණා. මේක පෙරෙනකොට 12 කියන ඉලක්කමත් හිතෙද්දිත් හිතනවත් එක්ක මේකට ගැට ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක අසීරු. නොහිතනකම ගන්න පුළුවන් සමතකින්. මුද්ද චිත්ත සමතයක් ලැබුවාම මේවා දිහා බලුවට අදහස් නොවෙන්න මට්ටම ගත්තා. ඒක එකක්. ඒක ඕනම සමතයක් තියුණුට භාවිත කළාම අපේ මේ සිහි වෙන ගතිය නවත්තන්න පුළුවන් සමතේ ලක්ෂණය. රාග විරාග චේතන මුතුමිය රූප දැක්කට මට රාග දේත අදහස් නෝක දෙන්න පුළුවන්. මේව දැක්කට දොරවල් ගෙවල් විලාවල් අදහස් නෝක දෙන්න ගන්න සමතයක්. නමුත් ඒකත් වඩා සියුම් කියලා හොඳට දකින්න එක දෙයක් පෙනෙනවා පෙනෙනවත් එක්කම 12 කියන අදහසක් එනවා. එද්දි මේ දෙක වෙන් කරගන්න පුළුවන් නෝන. ඒක මූපදිනයකට වඩා උපද්දගත ඇලෙන්න තියකය බලවත් ඉතාම සියුම්. ඒක කරන්න පුළුවන් සම්මාදිටියකට විතරයි. සමතේ මේ සාසනෙන් බැහැර කිසි කෙනෙකුට ඒක කරන්න බෑ.
ආදී සංඥාන්සේ එහෙම ලැබෙනකොට අපි දැනගත්තොත් මේක කවදාවත් බාහිරේ තියෙන දෙයක් නෙමෙයි. අපි මේ සංඥා වලට අර්ථ සපයගෙන දකින පෙර මුකුත්ම අර්ථක් නොවිදපු එකමයි අදත් එතන තියෙන්නේ. මෙහෙ අපි අර්ථ සම්පන්න කරගෙන මේ හැඩයට මේකයි කියලා ඉවරලා එයයි මේ යෙදෙන්නේ කියනක ස්වාමින්වහන්සේ අර අපි ඇහෙන වචන කනට එනකොට පෙර මුකුත් දන්නේ නැතුව ඉන්න කාලේ අපි ඒ ගැන අර්ථයක් උපද්දවගත්තේ නැහැ, දුක්ක් දින්නේ නැහැ. නමුත් දැන් අපි දුක් විඳිනවා සතුට වෙනවා කියන තැනම දර්ශනයෙන් හම්බෙච්ච තැනක් හැටියට තමයි මම මේ ටික.
ඔව් නෑ හරි හරි ඔබතුමා කියන කාරණා. මම ඒක නැහැ කියන්නේ ඒක හරි. ඒක එහෙම තමයි අපිට ක්‍රමක්‍රම යන්න ඕනේ. නමුත් මම මතක් කළේ ඔය தත්ත්වය ඒ තරම් අපහසු නැහැ. නමුත් මේ සාසනීය දර්ශනය කියනකොට සිහින් කියනකොට මේ ඕකෙද දෝෂයක් වෙන්නේ නැහැ කි මේ සාසනෙන් බැහැර කරනකොට මට මොම දේන රහත් වෙලා මම දෙයක් කරගත්තා. මට මුලව මේ කිසිම අදහසක් ඇතුවෙන්නේ නැතුව ඉන්නේ කියන මට්ටමකට එන්න පුළුවන්. සමහර විට මේ භවනා කරන හිත දියුණු කර සාමාන්‍ය මට්ටමේ භවනා කරන කෙනෙකුට ඉන්න පුළුවන් අදහස්. මොකද මං ගිහිලා දෙනවා ඔබතුමා කියන විදිහට ගෝඩ් දෙය බල බල කිසිම අදහසක් ඇති නොවන විදිහට. නමුත් මම දැනගත්තා ඒ වුණාට තාම අවිද්‍යාව හැංගිලා නැහැ කියන එක මට හම් වෙලා තියෙනවා ඒක.
හරිද?
නෑ ඒක හරි. නමුත් අන්තිමට මට තේරෙන එකම දේ තමයි විද්‍යාව කියන්නේ මොකක්ද? ලෝකෙන් පලා යෑම නෙමෙයි කියන්නේ. අරක ලෝකෙන් පලා යෑම කියලා මම දකිනවා. මේ පේන දෙයට මූ කිසිම දෙයක් හිතෙන්නේ නැහැ කියන කොට ඔබතුමාලට පේනකොට 9යි වෙලාව කියලා හිතෙනවා මට හිතෙන්නේ නැහැ. මම ඔබතුමාලගේ මානසික වටේ පලා ගිහිල්ලා මේ තියෙන්නේ. නමුත් ඔබතුමාලගේ මානසික මට්ටමේ ලෝකෙම ඉන්න ලෝකෙට එකතු නැහැ. ඔබතුමාලට 9යි කියලා හිතනවා මාත් 9යි කියලා හිතනවා. හැබැයි ඔයගලට වඩා වෙනස් වෙනවා. ඔයගොල්ලෝ 9යි කියන එකෙන් දකින්නකොට මම 9යි කියන එක දකින්නවා ඒක වෙනම සිද්ධියක් නෙවෙයි. ලෝකයේ තුල ඉන්න ලෝකෙට එකතු නැහැ. ලෝකෙ පලා යන මොහොතේ ලෝකයේ තුල මෙයිමාන ලෝකෙට එකතු නැහැ. ඒකයි ගොඩක් වැදගත්. එහෙනම් මම අද දවසේ දේශනාව අවසන් කරන්න ඔයතුමාට ටිකක් හිතන්න කියලා මතක් කරනවා. ඒ හිතේම පාපයක් නෙවෙයි අවිනක් නෙවෙයි ඕගොල්ලන්ට ඕන දෙයක් හිතන්න පුළුවන්. මම අවසන් කළේ ඔබතුමාට අහන්න ඒක උත්තර දෙන්න හැකි කම නිසා නෙවෙයි මම අපෝ නිසා මේ අනිත් ඕනම වෙලාවක මමද කැමති. එහි කියන කෙනෙකුට වඩා තර්කානුකූලව ඒ කියන්නේ යමක් තේරුම් ගන්න ඕනාව තර්ක කරන හාරන අවසන කෙනෙකුට මම ගොඩක් කැමතියි. මොකද මම කතා කරනදී බොරු කරන්න පුළුවන් නම් වැරදි කියලා පෙන්වන්න පුළුවන් නම් මම දකින්නේ ඒක සත්පුරුෂකමක් කියලා. මම කවදාවත් කියලා හිතන්නේ ඒ මේ මොකද මම හරි කියලා හිතාගෙන ඉන්න බොරු කියන්න පුළුවන් නම් ඒක බොරු හින්දානේ. එයා ඔබ හරි කියන දේ තුල බොරුවක් තියෙනවා කියලා මට ඇත්තක් වෙන්නලා තියෙනවා. ඒ හින්දා නොනැති කෙනෙක්ගේ ස්වභාවය තමයි ඇත්තක් වෙන පවදා ගැටෙන්නේ. ඔයගොල්ලෝ පිටිසේ කවදාවත් ඔයගොල්ලෝ ධර්ම දේශනාත්මක සාකච්ඡා කරනකොට මං කියන දේට වඩා ඔබගේ යමක් පෙන්ව ගන්න පුළුවන්කමක් තියෙනම් ඕන වෙලාවක යන්නේ කිසි ගැටුවක් නැහැ. ඒ තුළ මම පහත් කොට හිතන කෙනෙක් නෙවෙයි. ඒ වගේම ද්වේෂ සහගතව මාව පහ ගන්න එක කෙනෙක් කියලා හිතන කෙනෙක් නෙවෙයි. මම ඉන්න තැනින් මට එන්න මංගාව වැරද්දක් තියෙන එක යනුවක් වෙනකොට තවත් කල්යاني විතර කෙටින් දකිනවා. මේක ඊට වඩා යමක් නෑ. ඒ නිසා නමුත් මම හිතනවා මම ගොඩාක් දුරට මේ දේශනාව කරන්නේ බුද්ධ දේශනාවට අනුගතවයි. ඒක සත්‍ය නම් මම හිතන්නේ සත්‍ය නම් ඒක එහෙම නෙවෙයි කියලා කියන්න බැරි වෙනවා. එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් නම් පුළුවන් උනේ පුළුවන්කම තිබුණා හින්දානේ. ඉතින් ඒකට ගැටෙන්න නෙවෙයි සාදු කියලා පිළිගන්නයි ඕනේ. ඒ හින්දා ඕනම දවසක විචාරශීලී වාහන විචාරශීලී ප්‍රශ්න කරන්න තර්ක කරන්න මගේ ස්වභාවයක් තියෙනවා. මම නොදන්නවන යම මොකද මම දන්නවා ඔගොල්ලෝ දන්නවා කියලා. මම මට සර්වතෝ ඥානෙ නැහැ කියලා. ඒ හින්දා මම මේ වචනේ මේ කාරණාව දන්නේ නැහැ කියලා කියන මම නැති වෙන්නේ. මම ඒකට බොරු අපෝහණ කවදාවත් කියන්නේ නැහැ. මම නොදන්නා යමක් තිබුණොත් මම කියන මහත්ය නෝන මම ඒක දන්නේ නැහැ. මට තේරෙන්නේ මම අනන්තවත් කිප්තන් තියෙනවා. ඒක මම හිතන්නේ සියල්ල දන්නවා වගේ පෙන්නනේ එකට වඩා හොඳයි කියලා මම හිතන්නේ. ඒ කියන්නේ මුදෙල දන්නවා වගේ පෙන්නන එකට වඩා මුදන්නා දේ මුදන්නා කියන එක හරි ශ්‍රේෂ්ඨයි. ඒ හින්දා ඕනම වෙලාවකදී ඕනම ප්‍රශ්නයක් අහන්න දන්නවා නම් උත්තර දෙන්න ගන්න පුළුවන්. ඒ හින්දා හැමදාම තෙරුවන් සරණයි. තොම වන්දනා කරගන්න ඒකම අපි මතක් කරන්න ඕනේ. අද දවසේදී අපි මේ යහපත අපිට උදා කරගන්න හම්බුනේ අපේ විහාරෝපසන්න මැතිතුමා එවගේ මේතුමා එක්ක සිසිිය ආයතනේ අය එවගේම අපේ සිංහල තමන්න මත්තේ වගේ පාත්තුරු සියලු දෙනාම නිසයි. ඉතින් හැම දෙනාටම මේ සිද්ධ කරගත්ත සියලු කුසලයන් හැම දෙනාගේ නම් මෙසේ කාලය යාත්‍රා කළා වූ ඒ විතරක් නෙමෙයි මේ කුසල ධර්ම සිද්ධ කරගන්න ඕගොල්ලන්ට මෙතෙන්ට එන්න ඉදවස්තාව සලසලා ගෙවල් දොරවල් සිටියා වූ අයගේ හැම දෙනාගේ නම් මෙසේ කාලය යාත්‍රා කළා වූ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත් නිවන් සැනසෙත්වා කියලා සාදු කියලා තියෙනවා. ඒ වගේම මේ තුන සියලු දෙනාට මේ කුසල ධර්ම හේතු කරගෙන සසර වසනා තුරු සාපිපාසා දිව්‍යකර දුක දුක්පත් අසං දින්දු භාවයක් පත් නොවේ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවසේ සිටම වලදල උතුම් අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම දේශනාව හේතු කනිස්සීම වේවා කතා සම්සාරස. Thank you.